ආත්ම ප්‍රඥාවක් තියෙනවා. යම් සත්වයෙකු මෞර්ත පිළිසිඳ ගැනීමට පෙර ඔහුගේ ජීවිතයේ ගත වන ආකාරයේ දැනගෙන මෙලවට පැමිණීම සිදු වේද කියලා අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ. එහෙම සිද්ධ වෙන ආකාරයේ දැනගන්න කිසිම හැකියාවක් එහෙම ශක්තියක් නැහැ. මේක හිතලා කරන එකක් නෙමෙයි. අපි හිතමු යාපිට දෙයක් මෙන්න මෙහෙම දෙයක්. අපි ඔරලෝසුව ආකාරයෙන් කරන වයින් කියන. මිත්‍ය ඔරලෝසුව ආකාරي කමක් නැහැ. මොකක් හරි කරන වල වයින් කියනවා බැස් කියලා හරි දාලා ඔක වෙන කරන්න හදලා තියෙනවා. ඒ තියාගන්නේ කරන අපි දන්නවා මේ හොටෙල්ලා වැඩ කරනවා කියන්නේ අපි අහක බලාගෙන ඉතියා කියලා අපි වෙන වෙන හිතවිලි වල ඉතියා කියලා. අර දීපු ශක්තිය ප්‍රයත්නක වෙන්නේ නැහැ. දීපු විලාහිය ආසම වෙනවා. අර ඔරලෝසුව වයින් තිබ්බනම් ඒක යන්නේ බල ශක්තියක් ආවැද්දුව. ඒ බල ශක්තියට අනුකූලව ඒක ක්‍රියාත්මක වෙනවා දවස් ගන්නක් හරි ඒ සතු දුවන ප්‍රමාණතුර හතාවට. අපි හිතනවා බැටරි කාරය දාලා හදන ඔරලෝසුව හරි කවන්නේ ඒකේ ඒක දුවන තවම කියන ශක්තිය ගැස් කරගොව යම් කිසි බැටරි කාරයක් දැම්ම. ඒකේ තිබිච්ච ශක්තිය කොටලා අපි පරීක්ෂණ කරේ නැතුව. ඒක ගැප් වෙච්ච ශක්තිය කොටලා මට්ටමකට තිබුණේ. ඒ මට්ටමට හරියන්නේ ඒකේ ඒ කාර්යය ක්‍රියාත්මක වෙන නිදන්ත වේ. මෙන්න මෙවගේ හරියට චාර්ජ් කරන හදු බැටරි කැලිය වගේ අපි මේ භවයේදී එකතු කරනවා එක්තරා ශක්තියක් විඤ්ඤාණයක් විතර. පරිසංතියක් ඇතිකරنده ඇති වෙනා වූ ශක්ති විශේෂයෙන් හර ශක්තියක් එක්ක ගැප් කරලා දුන්නාට පස්සේ ඒකෙන් ආරම්භ වෙච්ච ශක්තිය තමයි ඒ වැඩේ ඔක්කොම වැඩපිළිවෙල කරගෙන යන්නේ. අපි හිතුවත් එකක් නැත්ත් එකක් හිතුවත් කරන්න දෙයක් නැහැ. ඒක අපි හිතලා කරන එකක් නෙමෙයි ඉතුරු වැඩපිළිවෙල. බලක් ඇතුළට ඇවිල්ලා මාපුසක් ඇතුළට එන්න අපි හිතන්නේ නැහැ. අපිට හිතන්න දෙයක් ඉන්නේ නැහැ. ඌලකට අහුවෙන්න බලලාවත් ඌලකට හිතක් නැතුවත් ඌලක පෙනියන රෝදයට ගෙනියනවා. ඌලක හුඩි කරගිල්ලක් විදිහට නම් ආවෙ. අර බලලාවත් උඩ යන්නේ කවුරු කරේ කරේ. ඒ ලවුන් කරේ කරේ උඩ යන බලෙද්දි වෙන පරිණාමයේ නෙමෙයි. අර වෙන කිය උලන් මෙන්න මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක කරලා බල ගන්නලා දුන්නාට පස්සේ හිතක් ප්‍රබෝධ කරලා හිතක් ක්‍රියාත්මක කරලා කර්ම ශක්තිය ගොඩනගලා දෙනවා. ගොඩනගා වූ කර්ම ශක්තිය කොටේ කාලයකේ ක්‍රියාදාමයන් ගෙනියයි දැන්නේ ඇත්තට ශක්තියක් ගැබ්බෙනවා. ඊට පස්සේ හිතත් තිබුණත් එකයි දින්ද ගිහින් හිටියත් එකයි දින නැති වෙලා හිටියත් එකයි කර්ම ශක්තිය මහා කරන්න කාටවත් බැහැ. ගොඩනගෝකේ ඒ කාලය යන කම ප්‍රමාණිකෝලෝ ගෙනියනවා. අරිහත්යෙට පත් වෙලා හෝ අනාගාමී පාට පත් වෙලා ආත්මාව චිත්ත නිරෝධ කරලා හිටියා. කර්ම ශක්තිය මේ ශාරීරික අමුරුවන් ක්‍රියාත්මක කරනවා. උන්වහන්සේ අමුරුවන් කරන්නේ නිෂ්පාදනය කියලා තුන කර්ම ශක්තිය ක්‍රියාකාරීත්වයේ ඉවත් වෙනවා. අරිහත්යෙට පත් වෙලා ගියෝ මහරහතන් වහන්සේ ළඟට. යම් ආහාරයක් වරද වෙලා ඉඳන් උන්වහන්සේ ඉඳගත්තා නම් එහෙම නිරෝධ සමාපත්තිය සමාදින්න හත් දවසක් යනකම් තිබිච්ච ආහාරය ඇතර දිරවනවා. උන්හතර හත් දවසෙම හිතක් නෑ. හැබැයි ආහාර දිරවන ක්‍රියාකාරීත්වය කර්මජන් ඒක සිද්ධ වෙනවා. හත් වෙනි දවසේ දිරවනේ සම්බදලා නැගිටිනකොට ඒ දවසේම එයාට ආහාරයක් දුන්නේ නැහැ නම් උන්හතරේ පින්නවා පාළ වෙනවා. දින හතක් යනකම් කාවක ලබදක්වත් ගත්තේ නැත්නම් ඒකේ සිද්ධ වෙන්නේ තිබිච්ච ආහාරය දිරවලා ඉවරයි. නැවත ආහාරයෙන් විදිහට පිරිනවා පාන. ඉතින් නැවත ආහාරයක් ගන්නකොට. ඒතර තමයි කර්ම ශක්තිය ක්‍රියාවලිය කුකුලයි ලබලා දෙන්නේ. තව දින ජීවිතේ පවත්වා ගන්න. මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. මේ මෞර්ත කුසේකට ආවුණා. මෞර්තයේ දෙන්නේ ඔක්කාන්ති කියන අවස්ථාව නවුත් මේ අද නම් බොහෝ වැස්සමේ අතුවා විග්‍රහ කරනකොට මෞර්තයේ ප්‍රතිසන්දි ගන්නවා පිළිසිඳ ගන්නවා පිළිසිඳ ගන්නවා කියලා වචනෙම කිය කිය ගත්ත හින්දා පටිසන්ධිය කියන එක තමයි පිළිසිඳ ගන්නවා කියන දා දැන් අර්ථ මේ නිහිර කරලා පෙන්නලා දුන්නේ සිංහල අර්ථයෙන් මෙන්නේ පටිසන්ධිය කියන්නේ පිළිසිඳ ගන්නවා කියන එක. පටිසන්ධිය වෙන්නේ මෞර්තයේ නෙමෙයි. පටිසන්ධිය වෙන්නේ මැරෙන දේ මොතන හරි. ඉති පටිසන්ධිය. ඒක අවසාන වර්ණාසන චිත්ත විද්‍ය සිද්ධිය. නමුත් මේක ආරම්භලා මොකද නැතුව මෞර්තයේ පිළිසිඳ ගත්තා මෞර්තයේ පිළිසිඳ ගත්තා කියන කියන ඉඳන් තමයි මේක වෙලා තියෙන වෙලා ගන්න බැරි. මරණ ස්ථානයේදී අන්තිම චක්‍රී මරණාලන්නේ චිත්ත විද්‍යාව හදගන්නවා. අන්නේ චිත්ත විදියේ මැද 15 හෝ 14 කියන ওই චිත්ත විදියේ එකකල චුටි චිත්ත දර්ශනය ආවන පරිසන්දී ලැබෙන ඊළඟ චිත්ත අපිනේ තව චිත්ත දර්ශන ලැබෙන චිත්ත විදියේ හැමෝවා හර්ද රූප දෙකක් නැහැ එක හර්ද රූප වෙන්නේ චිත්ත විදියයි එහෙම අපි ගම නියමයක් තියෙනවා ඒ නියමිත අනුකූලව තමයි චුටි පරිසන්දීක සිද්ධ වෙන ස්ථානේ හොයාගන්න ඕනේ එකතැන මැරෙන ස්ථාන ඉදිරියට හර්ද රූපිය අවසන් වෙන්නේ චුටි පරිසන්දී කියන ක්‍රියාවලියයි චිත්ත විදියේ ඉගෙනලා වරුණාට පස්සේ මේක පතරවාගෙන දින දරා. ඉතින් අදින් මොකද වෙන්නේ? ಜಾති වෙලා සංජාති කියන අවස්ථාවල පස්සේ ඒක තමයි ගන්ධබ්බය කියන්නේ. ඒ ගන්ධබ්බය තමයි මෞර්ජේ ඔක්කාන්ති වෙන්නේ. මෞර්ජේ කියන්නේ ඔක්කාන්ති වෙලා පරිසන්දිය මෞර්ජේ නේ. මෞර්ජේ ඔක්කාන්ති වෙනවා. ඔක්කාන්ති වෙනවා කියන්නේ උපත් ස්ථානය ඇදලා යනවා. ඒ කියන්නේ පරිසම මෞර්ජේ අපි අබිනිබ්බත් කියනවා උ අර ජන මේ ජන කාලෙ හැදිලා කලලේ හැදිලා ඒක මාස ඇදලා කියලා වැඩි වැඩි දකින් අබිනිබ්බත් අවස්ථාව. ඊළඟට කන්දානම් වාතු භාව කියන තමයි ඔක්කොම ඉන්ද්‍රිය ටික වැඩිලා රූපස් ඡන්දිය මේ මක්ලිය හැට කයක් වශයෙන් පූර්ණ වෙලා ආයතන හකට වෙලා ආයතන තාස් ඉන්ද්‍රිය හකට වෙලා ඉන්නේ. ඒකෙන් බිහිුණාට පස්සේ හැර රූප කාණ්ඩ ශබ්ද ආදී වශයෙන් එනොට ආයතනනම් පරිලාභෝ කියන නැවත මානුෂයේ කැටියට හරි ත්‍ත්වයේ කැටියට හරි ලෝක ක්‍රියාත්මකෙන්න අවස්ථාව ලබාගෙන පාර වෙනවා. ඔන්න ඔකේ ජාතිය කියන කාරණා කියේ සම්පින්න නේද වෙන්නේ. ඉතින් අන්නේ වගේ හදගත්ත වෙලාවක ඉන් මනුෂ්‍යයා දන්නේ නැහැ දැන් මේ කර්ම ශක්තිය අනුව යම් කිසි දුකක් හෝ සැපක් විඳින දුරු දැඩ ගිහිලා දානවා. ඕන ඕන ඇති හිත යන පුළුවන් එකක් නෙමෙයි. ඒ කර්ම ශක්තියේ ක්‍රියාවලියක් නිසා එතන මිනිසුන්ට ඒ සත්‍යයන් හිත හිතා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත හිතා යන්න පුළුවන් නම් මේ ලෝකේ සතර අපායක් ඇත්තේම නැහැ. හිත හිතා යන්න පුළුවන් කියන කිසිම සත්‍යයක් නැහැ මේ පැත්ත. ආපහු වෙන්න පුළුවන් නම් එහෙම යනකොට අපු වල්ලේ වෙන්නේ කවද? වල්ලේ කියන අරමුණ අපහු වෙන්නේ. වල්ලේ කියන්නේ දේ පුළුවන්. නැද වල්ලෝ දකින්න හම්බෙන්නේ නැමේ තිරසමතු ඒක දකින්න හම්බෙන්නේ නැහැ. වල ක්‍රීඩියා වල යනවා ඒකත් දකින්න හම්බෙන්නේ නැහැ. කවුරුවක් කැමති නැහැ සතර පහේ. අකමැතිද බැරිද පුළුවන්. බැරි වෙන්නේ මොකද? ඒක තවම හිතලා කරන එකක් නොවන නිසා. තවත් හිතලා කරගන්න කිසිම හැකියාවක් ඒක නෙමෙයි. කර්ම වේගයේ ක්‍රියාදාමයේ මොකද්ද? කුලකට අහුවෙච්ච වන්දලා මත කුලගේ වලින් ක්‍රියාත්මක වෙනවා වගේ. කර්ම ශක්තිය රහුවෙච්ච ගන්ධබ්බයාර සිද්ධ වෙන්නේ කර්ම ශක්තිය රණ කුලෝ ක්‍රියාත්මක වෙන්නේ. කර්ම ශක්තිය යහපතට සිද්ධ කරලා තිබුණා සබහල්ලාට. එයාට හැකියාවක් ලැබුණා එහෙම කරගත්තා. හැබැයි ඒකේ බලය ලැබිලා දෙන්නේ කර්ම ශක්තිය තුන බලය පිළිබඳ නිසා. ඒ මොහොතේ ගොඩනගාගත්ත බලයක් නෙමෙයි. සෝමනස්ස රාගත ඥාන සම්පේත්ත උත්ප්‍රොත් ඉදකින් එහෙම උපන්නු. ඒ ප්‍රතිසන්දිය එකකින් ලැබුවා නම් එහෙම. අන්නේ ගන්ධබ්බ අවස්ථාවේදී යාට උනා හිතර යන්න පුළුවන්. සූතෙත්. ඒ හැකියාව ලබන්නේ අර ප්‍රතිසන්දිය අවස්ථාවේම චිත්ත ස්වභාවය යන්නේ. ඒක අපි අපිට දුක් විඳින සත්ව කොටසකට එනවා. අපසල විපාක උපේක්ෂා වාගත සංකීර්ණ හිත කියන්නේ. බොහොම අනාථ හිතකින් තමයි අර මතු උත්පත්තියේ හේතුන් ප්‍රතිසන්දිය ලබන්නේ. ඒක හරි අසරණයි. අන්නේ අර ගොළ වෙලා හුවිච්ච පරිලාවත් වගේ තමයි ඒ අය. කුසල විපාක උපේක්ෂා වාගත සංකීර්ණ හිත කියලා එකක් තියෙනවා. ඒක තමයි අන් ජාත්‍යන් ජාතිපතිරාදී වශයෙන් අන්දය උපදීම බොරු බිහිරු මන්ද බුද්ධිය වෙලා උපදින්. ඉතින් යාමත් කරන දෙයක් නැහැ. ඒක අතර අනාථ සත්‍යෙ මට්ටමේදී වෙන්නා වූ සාවකර්ම. ඔන්න ඔය දෙකින් තමයි ඔය දෙවල උපදින්නේ. යමකම කරගන්න හැකියාවක් තිබෙන දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය කියන උපිව මනුෂ්‍ය ඥානවන්ත මනුෂ්‍ය කියන මේ ටික අහු වෙන මහා කුසල්සිත අගක් තියෙනවා. ඒ මහා කුසල්සිත අතේ විපාකසිත අතරින් තමයි ඒ අය උපදින්නේ. අන්නේ ඒක උපදින ක්‍රමයක් තියෙනවා. සෝමනස සදාගත ඥාන සම්ප්‍රේත හිත, ඥාන සම්ප්‍රේත සසංකාරික හිත, එයා ජීවන්නේ. ඥාන විප්‍රේත හිත, විප්‍රේත සසංකාරික හිත, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රේත හිත සසංකාරික හිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රේත හිත සසංකාරික හිත කියලා සිත් අටක් තියෙනවා විදිහට. මහා කුසල සිත් අට. අන්නේ මහා කුසල සිත් අටේ උපරිම මට්ටමේ උපදිනොත් එහෙම කාම සුගතියක යහපත් අත්දැක ලබාගෙන උපදිනවා. ඒ වැතර රෝමනාද සහගත ඥාන සම්පයුක්ත පැණි හිත් ආග්‍රහම තමයි බලවත් වීමක් තමයි. ඔන්නම් යාට හැකියාව බලයක් ලැබෙනවා ඕන විදිහට මාරු වෙලා යන්න. ඔන්නම් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් වෙන දිව්‍ය ලෝකෙට යන්න නම් එහෙම යන්නත් අදිස්ථානෙදී යන්න පුළුවන්. ඔන්නම් එහෙ නොවිල්ල විහාපත් මිනිසෙක් කියලා මට මේ තත්ත්වෙට හිටියොත් මේ පාර විදක් ගොල්ලන්න පුළුවන් කියලා මහා බෝසත්වරයෙකුට ඔන්නම්. හරි යන ගමන ඉතලම නවත්ලා හිටනම් මෞගසේකට යන්නත් පුළුවන්. සෝරාගෙන යන්නත් පුළුවන්. දැන් සෝම ලක්ෂණාවට ජාන සම්පිතු උපෘෂ්ඨ හිතකින් උපපතිය දාපු නිසා තමයි මහ බෝසතාණන් වහන්සේ තවසා දිව්‍ය ලෝකින් එතනින් බෑලා හිටා මෞර්යය තෝරාගෙන ආවා. සෝම දැන් තෝරාගෙන ආවා. ඒ මිද පුලං කෙමි තියෙන හිමයි. ඒක ඔකලොක අහුලන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයකදී අර මේ මිද මේක හරහා එසේනම් මිනී මරුවක වීමට નિયમિત අයුරට එසේ නොවේ හොඳ මිනිසෙකු වේවිද වැඩි කියලා මේ මිනී මරුවක වෙනවා කියන එකට එහෙම නියමයක් නැහැ. හැබැයි මරණීය නියම කරගෙන ඉන්න පුළුවන්. තමත මරණීය නියම කරගෙන විවාහ වශයෙන් උපදින්න පුළුවන්. මිනී මරුවක වෙන්නම තියෙනවා කියලා ඒක උපදින ක්‍රමයක් නෙක සංඛාරය. හොරකම් කරන හොරෙක් වෙන්න උපදිනවා කියලා එහෙම එකක් නැහැ. ගොඩනගාගත්ත සංඛාරය අනුව ඕනනම් ඒ පුදුිරාට පුළුවන් මිනී මරුවක වෙන්න හොරෙක් වෙන්න ඊආදිවස තත්ත්වයටපත් වෙන්න. නමුත් මරණීය ගෝචර වෙන්නකො අබුත ජෝධනාවේ පැතිරෙන විපාකයක් එන්න පුළුවන්. ඒක හරි විපාකයක් වත් කියලා කොච්චර වේරින්ද හදුවත් බැරි නේද ඒක කොට වෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා.
අපි මාස්ටර්
මේ අනුභවයන් කිරීමේදී සිද්ධ කරන්නේ අපේ හිතවිලි පාලනයක් නෙමෙයි අර කර්ම ශක්තියට බල ගැනීම. අපේ ක්‍රියාත්මයේගෙන උත්පත්තියට හෝ ගෙන නැත්නම් මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ගෙනියන කර්ම ශක්තිය. හතගති යමකින්ද ඒක ප්‍රයෝග සම්පත්තියේ යථාර්ථවත් හිතලා තේරුම් අරගත්ත නුවණින් තේරුම් අරගනි. ඒක බල ගන්නන ක්‍රමයක් තියෙනවා. බල ගැනීම හෝ ඊන බලය ලිහිල් කරගනි. තරක දෙයක් නම් පාප කර්මයක් නම් පාප කර්ම බලය ලිහිල් කරන්නේ ඒ වගේ ගුණ්‍ය කර්මයක් කරනවා. ඒකට ප්‍රතික්‍රියාව දක්වනවා. දක්වලා ඒකට අවශ්‍ය කරන ක්‍රම කරගහම් වෙන්නේ අරක බලය පිළිද යනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒක බලය පිළිදුනද නැද්ද කියලා. නමුත් අපි සංඛාරයක් වශයෙන් ගොඩනගන මහා කුසලයක්. අපි අර ප්‍රයෝග සම්පත්තිය යොමු කරලා වෙල යම් පාපයක් විඳින සිද්ධ වෙන්නේ කාට හරි කරපු අවලක් අසාධාරණයක් නිසායි. නිකන් පාප පොඩ්ඩක් ඉන්නේ. කාට හරි මනුස්සයෙකුට නැත්නම් කාට හරි සත්වයෙකුට කරපු අපරාධයක් අසාධාරණයක් උඩ තමයි යම් කෙනෙකුට දුක් විඳින පාපයක් ගොඩ නැගෙන්නේ. නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. ඒද අන්නේ පාපයක් ගොඩ නැගිලා තියෙනවා. ඒකේ බලය තියෙන්නේ අපි විදි යම් කෙනෙකුට කරපු අපරාධයේ තරමටයි. ලෝකෙට කරපු අවිදේ අසාධාරණී තරමටයි ඒක බල පිළිදන්නේ. ඉතින් ලෝකේ මහා යහපතක් සිද්ධ කරලා අපෙන් අවිරිත අසාධාරණ ගෝචර වූ සියලු සත්‍යයන්ද මෙච්චිතකින් යුක්තව. ඒ අපි කරගත්ත මහා සාන්තිය පතුලා හෙත්පත්නවා. එතන යහපතක් සිද්ධ වෙනවා. එතන අපි ඉතින් කියලා තිබෙන අවිරිත වලා වැඩි යහපතක් සිද්ධ කරලා මොකද වෙන්නේ? අපිට එන්න තියෙන කර්ම ශක්තියද ප්‍රතිශක්තිය ලැබුණා. අපහු යටි කර වෙන්නේ. ඊට පස්සේ යකල ඉවරයි. ආය අපලයක් පල දෙන්නේ විදිහක් නැහැ අපි ඒක ඉවර කරගත්තා. මේක ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තියේ යථාර්ථය දැනගෙන කරන මේ ආර්ය ධර්මයේ තුල තියෙන ප්‍රඥා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙත්තා සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම අනු මේ කටයුතු කරන අයට ඵල දෙන්න තියෙන කර්ම විපාකයක් කියන්නත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. මොකද හේතුව ඒ හේතු වෙන ණය ගෙවා ගන්න ප්‍රමේ දන්න නිසා. සියලු සත්‍යෙ නිරුක්තා නිරෝධීත්වා කිය හිදීයන් මේ යථාර්ථයේ වැටෙන්නේ නැහැ. මේක බොහොම ගැඹුරු ලහම් වුණා. සියුම් දැන් විග්‍රහ කරන ඥානීය ගෝචර වුණා. මේ මෙත්තා සාගත කාය කර්ම කියන්නේ මොනවද? වාචික කර්ම මනෝ කර්ම කියන්නේ මොනවද? ඒවෙන් අපි යම් කෙනෙකුට උදව්වක් උපකාරයක් හෝ ආධාරයක් කරන්නේ කොහොමද? අපිට තිබෙනා වූ පාප ධර්මයක් විඳ ගන්න ඒවා ප්‍රයෝජනට ගන්න කොහොමද කියලා. විතාම සියුම් විමර්ශනය කළා බලවන්න මේක දීගමනියට වගේ. ඉතින් එහෙම තනියෙන් බැරි නම් තමයි යම් කෙනෙක් ඥානවන්ත දේශකයෝවිසින් ඒවා විග්‍රහ කරලා හරියට දෙනවා. මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ. එයා කර්ම විපාකයන්ද ප්‍රතිචාර දක්වන ක්‍රම. ඊයම තමයි මෙයන් පිළිදෙන්නේ. දැන් බෝධි පූජා පවත්තර අපලෙ මෙදෙනවා කියන්නේ බෝධිය කියලා කියන බුදුරජාන් වහන්සේ ධර්මයේ සංග්‍රහයෙන් ඉන්නේ මේ ජීවිත රත්න නිසා අනන්ත ප්‍රමාණ ගුණ සීකලා කරනා ශක්තිය. ඔය ක්‍රමෙදම ගෙවන්න ඕනේ. 10කට මේකේ මේ පින් දිලා හරියන්නේ නැහැ. පෙරළු වර්ධන වන්දි ගෙවන්න. දැන් අපි ඉඳම අපි කාගෙන හරි මොනවා හරි හොරකම් කරගෙන. අපිට දැන් හිත වෙනවා. හිරේ විලාගුවේ ලගින විදිහට වැඩ කරගන්න. ඒකේ ඉන්න අපිට දඬුවම් දෙන්නත් පිළිසක්. නිරදාරි පිළිසක් ඉන්නවා ඒකද අපි. හොරකම් කරපු එකත් නේ හොරාට දඬුවම් දෙන්නේ. අපි පොටුනොත් ඔහොම එකද. අපි ඉතින් අර දඬුවම් දෙන්න හදපු මේ යම් කල්ලාවාගේ ඉන්න දඬුවම් දෙන්න අපි යාට මේ පරා ගහලා හරියනවා. දෙරින් දහ වෙන්නේ අපි අපේ මේ හොරම් වල වන්දි ගෙවල පස්සේ ආවෝ නිදහ. අපි වණීඩයක් ආව නිදහස් කරන්න කියලා. උඹට වන්දි හැම් වෙලා තියෙනවා. උඹට අවුරුදු වෙන අය ගෙවල. ඒකේ නවුන නිදහස් වල වෙනවා. දැන් ඉතින් ගහම කොහමද ආවේ කියලා කිව්වත් දැන් ගහන්න. දැන් ඉතින් උඹල ගහන්නේ කොහොමද? උඹ නිදහස් කරවලා. එන ඒ විසුම්ගේ පුතිකාන සිද්ධ වුණේ අර බුද්ධිලා කරගත්ත පාපයේ වන්දිය දිනකන් වරද තියෙනකන් ඒ වගේ අපිට මේ ග්‍රහයන්ට මේ බින්දුනට හරියන්නේ නැහැ. ඒ ගහය කියන්නේ යම් කිසි වර්ණ ක්‍රියාත්මකකින් අපි කරුව අපල පාපිත විපාක ක්‍රියාත්මකකින් ඒක තමයි විද්‍යාන්ත ලෝකනාට ආව අපි තරයි. ඉතින් අපි ඉතින් ඕවා දකින්න නැතුවම අර කොරකම් කරපේක පැත්තේ ඉඳලා බගාවත් කියලා බිල් ලියන්න හදනවා වගේ ওই જાතිය වෙලා කරලා තියෙනවා ග්‍රහයක බගාවත් කියලා. එහෙම කියලා ග්‍රහ දෝෂයෙන්ද වෙයි. අපි දැනගන්න මේ જાතිය පාපයක් ලෝක සත්‍යයට පෙරපින් විපාකයයි මේ එන්නේ. ගහටක් හැදිලා තියෙන ඊට අනුකූලවයි. එහෙනම් මේක ග්‍රහයන්ට මේක සාපකලා හරියන්නේ නැහැ, දුක් කියලා හරියන්නේ නැහැ, බගා කියලා හරියන්නේ නැහැ. එන අපි කරපු වද යමිට කලේ අන්න ඔහුට මේක නිවෙන්නව කරපු අපරාධයේ මහා වන්දිය කියවන්නේ. නමුත් ඔය වන්දිය ගෙයි හැමි ලෝකේ ඉන්නයි. ආගෙන දේ උපවාද කරුත් මොකක් කරන්නේ? ආගෙ නිවන් දැකලා කෙලවර වුණා නම් අපි උපවාද කරුපිය කරා. කාට වන්දි කියවා. දැන් මෙහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක වෙද කරන්න ඕනි. ආර්යව බලාපොරොත්තු වෙන්නේ යම් කිසි ලෝක සත්‍යයකට ආර්ය ගුණය පිළිදෙනවාද? අන්න ඒක කොච්චර සාන්තුතුරණීද? මේ දිය ලෝකයේ හැප්පෙව කාද හරි ආර්යයත් වෙනපත් වෙන හන් දුකෙන් නිදහස් වෙනවද මං ලෝකියා කරේ දයනුකම්පාව මගේ එකම බලාපොරොත්තු උච්චාර. අවතාරයෙන් ලෝකත් මෙන්න මේ සාන්තිය වේවා කියලා. මෙන්න මේ සුද්ධ මාර්ගිකත්වයේ හර උත්තරයන් වහන්සේලාගේ තියෙනවා. ඒ වගේ රහතන් වහන්සේ ඉන්නව බැලලා හරි හිඟි කරලා හරි අපවාදයක් කරලා පාපයක් තිබුණා. ආර්ය උපවාද පාපයක් තිබුණා. උන්වහන්සේ පිටුම පාල ඉවරයි උන්වහන්සේ නෑ උන්වහන්සේ වන්දි කියවන කෙනෙක් නෑ අපි බැන්නේ කිරු වුණා කියලා උන්වහන්සේ. ඒ අන්නේ වගේ වෙලාවෙදි මොකද කරන්නේ? ආර්ය උත්තමයන් කෙරෙහි වන්දනාමාන පූජා සත්කාර කරමින් ආර්ය මාර්ගයේ පෙළඹීමට අවශ්‍ය කරන වෛද්‍යසකස් කරලා දෙමින් ධර්ම දේශනා පවත්වමින් සකස් කරමින් මෙන්න මෙහෙම කටයුතු කරනකොට අර ආර්ය උපාදයට වන්දි කියනවා. එහෙමයි එක කරගන්න. ඔය ප්‍රමදිකම් ගමනේ කියලා තමයි අපි විසින් කරා වූ කෙඩුඩ කියලා අවෙන්ත අසාධාරණයට අපිම යහපතක් කරලා ඉඳන් ඒකේ වන්දිය ගෙවා ගත්තොත් ඔය අපරවලින් දහසෙද පුළුවන්. එකම ක්‍රමයේ උත්තර. එහෙම කරගෙන යථාර්ථය දැනගත් පුතාට පුළුවන් නෝරි තේරුම් ගන්න ඥානසම්පිත පින්තක් දෙලලා ඒකෙන් ඔයගේ වන්දිකේ වාග. දැන් ඒක තමයි හැම ධර්මයක් දැනුවත් කරන්නේ. ඥානසම්පිත වෙන්නේ දැනුවත් කරන්නේ. මෙන්න මේකයි මේ න්‍යාය ධර්ම. මෙන්න මේකයි මේ මේ අනන්ත සංසාරයේ පටන් ගලා වූ වාර්ගයට ගෝචරණ වූ යම් සත්ත්ව විද්‍යා සත්ත්ව වෙන යම් දෙයක් ඇත්ත මේ කරගත පුණ්‍ය කුසලයේ ආයත ලැබිලා ඉසුවිත විද භාවිත පත්තලා අපිමුණා වූ අවදීන් නිදහස් වෙද කියලා මේ හැම ධර්ම කියන උන. දැන් මේක අහින්න කෙනාට තමද මේ පොතලා කියා ගන්නයි තේරෙන්නේ නැති. මේ පොත වල හදා ගන්න තේරෙන්නේ ආසේන්ද? හැබැයි දේශකයෙක් වශයෙන් අපි මේක විග්‍රහ කරනකොට තියෙනවා. තමන්ට ගොඩා ගන්න බැරි වුණාද? අදහස් තේරෙන්න පටන් ගන්නවා. අනේ සාදු අනේ එහෙම වේවාගේ තමන්ට අදහස් අනුකූල අනුමතයක් එනවා. අනුමතය එනකොට තමන්ට ලොකු උපනිශ්‍රියක් ලැබෙනවා. අර පාප කර්මයෙන් ගෙවාගෙන සමග්‍ර වීකමේ දහතුලවා ගන්න. ඒක කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන ලොකු වටිනාකමක්. ඉතින් ඒක දැනුවත් වෙන්න තමයි තවන්න ඥාන සම්පේත විනාක් ඇති වෙන්න තමයි මේ මෙහෙම දැනුල විග්‍රහ කරන්නේ. ඒතර මෙහෙම අහනකොට අහනකොට දවස් ගානේ ටිකෙන් ටික මෙන්න මෙහෙම එකක් තමයි මේ සිද්ද මෙදී තමන්ගේ නුවණ දැනුවත් වෙනවා. නුවට ගෝචර වෙනවා. එහේ ගෝචර ආගියට වගේ ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙනවා. මෙන්න මේ ක්‍රමයේ තුලින් අපි මේ දැනදෙනවා කියන එක ඇත්ත. දැන් ඉතින් දැන් අපි කියනකොට හොඳට තේරෙනවා මෙන්න මේ අදහසයි මේ කියන්නේ කියලා. අන්න එන්නේ නැ ඉන්නේ හිත සාන්තෝසයි. තමයි වැටහෙනවා. දැන් මම වේගයෙන් කොච්චර වේගයෙන් කියාගෙන ගියා. ඒතකොට දැන් මේ කියන්නේ මගේ අහවල් කාලේදී මාතින් උනාව අවදාහන ගෝචරව ලෝක සත්‍යය කොයි තැනක හිටියත් ඒ ඇයි නේද මේ හාදුර යොමු කරන්නේ. මම කරකට විනේ ඉතින් යොමු කරන්නේ ඒ තේම වේවා. අදහස් වේගින් ක්‍රියාත්මකී තමන්ගේ අදහස මොදල් අසන්න පිළිත්නා ඥාන සම්පයුක්ත. මෙහෙම කියොත් තමයි අර වන්දි කෙරෙන නිදහස ලැබෙන්නේ. ආව්‍යන් උලනමා වේරුකෝ අය. මාත් මේ වහිර ඉඳින්. මාත් මේ වැදගත් කියලා වැදගෙන ඉන්න. ඔයදී ඔබ මේ දෙන අවුරුදු ගානක් කරලා වැඩක් නෑ. මම මේ පැය මෙරි දවල් නම් ඉඳා කියන එක තාම තේරෙන්නේ නෑ. ඥාන සම්පයුක්ත දෙන්න බෑ එහෙම දුක. මේ මනා අවධානයකින් ඉඳගෙන පුළුවන් තරම් අහල කොහොම හරි මේ කියන එක අවබෝධ කරගන්න බලන්න. මොකද අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් මේක මේක බැරි එකක් නෙමෙයි. න්‍යාය ධර්මයක් කරලා හිත වෙන හිතාපියක් විග්‍රහ කරනවා අපි තමයි. 3යි 2යි 10යි මේක කිය කිය ඕක තේරුම් ගන්න කී જાති එකක් නෙමෙයි. ඒක එහෙම වෙද්දි එකක් නැති එකක් කියොත් නම් මොකද්ද මම දැන් මේ කියන්නේ? කොහොමද 3යි 2යි 10යි වෙන්නේ? මට නම් තේරෙන්නේ නැහැ බෙකුවා. කොහොම කිය කිය ඉඳ වෙනවා රට වෙන්නේ. නමුත් න්‍යාය ධර්මයට අනුකූල දෙයක් කියනවා නම් කියනවට කියනවට ඒක හරි න්‍යාය අනුකූලයි. එහෙනම් මට මේ කියනු තේරෙනවා නේද? ඉතින් නම් තේරුනේ නැහැ දැන් තේරෙනවා. අන්න එහෙම කියන ක්‍රමයක් තියෙනවා. මොකද න්‍යායයට අනුකූල නම් එහෙම සැරයක් කියනකොට දෙකක් කියනකොට තුනක් කියනකොට දහයක් කියනකොට හරි තේරෙනවා. ඒ නිසා තමයි පුළුවන් තරම් ඉඳ බලන්න පුළුවන් තරම් සවන් දෙන්න. දිදී අහන්න. යලි යලි අහුම් කන් දෙන්න. ඒකෝ තේරෙනවා ජීයේ කුද්දලයක හැදී එහෙම. උද්ගණිතාන ඉපරිතාඥ කියන එක සැරේ දෙකෙන් කියනකොට තේරිලා වැඩි හැලා අවබෝධ ලැබලා පිවරන. එහෙමයි බොහොම කලාතුරකින් ඉන්නේ. ඤය කියන පුද්ගලයා තමයි දහම් අවබෝධ කරගන්න බොහෝ කර වැඩි කරලා ඉන්නේ. ඒ යටි එකවර බැ. සැරයක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් සිය වාරයක් හරි කියනකොට. ඒ මට්ටමේ හැටියට ඕම් අදන මට තේරෙන්න පටන් ගත්තා. මෙච්චර කල් අහගෙන හිටියට මට මෙච්චර නියමිත ආවිනේ අදහසක්. ඔන්නෝම වෙනවාද? දැන් අපි දේශනා කරලා පටියක් කරන පාරුනම් ඒ පළවෙනි දවසේ අහලා තේරුම් ගත්තාට පස්සේ ආයෙත් අහන්න ඊට වඩා යමක් තියෙනවා. ඊළඟ තැනෙ මේ මෙහෙම හිකුත් තියෙනවා. දැන් මට උගද යෝගේ කරුනේ. අන්න එහෙම තවත් තේරෙනවා. මේකත් හරි වැදගත් දෙයක්. නෙය බුද්ධියේ කියන තමා නෙය කියන මතවල නුවණ ඇති බුද්ධලේක බලවත් වෙලා ඉන්නවා කියලා දැනගන්න සුදුම එක්තරා ලක්ෂණ තමයි ඒක. ඒ වැදගීම. අනේ මන් දන්නේ ඕක හැමදාම දාන්නේ උදේ ඉඳලා හැම වෙලාවෙම මොනවා කියනද මට නම් තේරෙන්නේ. එහෙම කියන ඇස්ති. මොනවා කරන්නද? කිනම් පල්ලියහර පද බලම කියන දේ හරි අහේතුකයි. හැබැයි අහේතුකවත් එයාලා තැනක් තියෙනවා. එහෙම කිය අහේතුක දුක් වෙන්න ඕනේ. අනේ මට මේක අද කියන බං තේරුම් ගන්න බැරි වුණාට. බුද්ධ ශාසනයට මම විතරම ගරු ගෞරවයෙන් වදිනවා පුදිනවා සත්කාර කරන අපපස්ථාන කරන මම ඒ ටික කරනවා. කවදා හරි මට පුළුවන් වෙන නෝනකදී අත්බැවක් ලැබිලා හිටන්. ওই මාධ්‍ය මේ වැඩාවෙන් ලැබීවා. කොතන හරි ඉඳගෙන කටයුතු කරන කියලා අපි වැඩි කල්යන්නේ නැහැ. ඊළඟ අත්බැව යනකොට මහා ඥානවත් අත්බැවක් ලැබලා දිවියක් හරි වෙනවා නම් දිවියක් වෙනත් හේතුවක ඇති හොදටම එතෙන්දී අහන බල තෝරා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා අර මාර්ග ඵලය අවබෝධ කරගන්න දෙන්න පුළුවන්. ඒ තරම් හේතු වාසනාවක් තියෙන එක බුද්ධාම වහගන්න තුර හරියට ගෙනි. තීර්ථනාගත හේතු වාසනාවක් තියෙනවා. තීර්ථන් වෙලා හිටියත් ඒ වන්හල සන්තෝෂයෙන් වැඩොත් දිවියක් කියලා උපදින්න පුළුවන් ඒ අවස්ථාව. ඊට පස්සේ අපි නමල පල්හගෙන අහන බලහල මගවල්ලා අපි විලා දැන් අනන්ත අවසාර ගමන කෙලවර කර ගැනීමට මග පාදා කරලා හේතු වාසනාව ලැබුණා. රදහ සපලක් අසපපායි ඉදහත් නම් මග පැහැදිලා. ඉතින් මෙච්චර හේතු වාසනාව තියෙන නිසා හැකි තරම් උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කර කර මේ අවබෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකයි තමයි. නිසැම අයකටම